ඒකට කියන්නේ දිව්‍යමය ස්වභාවය කියලා. ඒක අර සාමාන්‍ය වෙලාවකට එන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියනවා පින්වත් ආනන්දේනි මේ ලෝකේ හැමදේම දුකයි. භාග්‍යවතුන් වහන්සේ මොකද්ද දුකයි කියලා කියන්නේ? නිවෙන්නේ නැති හැම එකක්ම දුකයි. මේ ප්‍රශ්නේ දැනගන්නකම් ආනන්දේනි කලබලයක් තියෙනවා, නිවීමක් නැහැ, ඕකත් දුකයි. ස්වාමීන් තේරුණා. එතකොට අපිට පුදුමාකාර සතුටක් දැනෙනවා. ඒ වචන, ඒ කතා කරන ශෛලිය, ඒ හදාස්, ඒව අයනකොට, ඒව පේනකොට, ඒවත් එක්ක අපි නිකන් අමුතුම මානසිකත්වයකටපත් වෙන. ඒක කියන්නේ දිව්‍ය කියලා කියන. ඩිවයින් කියලා කියන ඒවට. දිව්‍ය ස්වභාවය. ඒක මේ තරංගවල එක්තරා තරංගයක්. ඒකට සමවැදුනම පුදුමාකාර රිලැක්ස් එකක් දැනෙනවා. සෑහලුවක් දෙනවා, විවේකයක් දැනෙනවා. ප්‍රීතියක් දැනෙනවා. මේ ලෝකේ කිසිම දෙයකට සම්බන්ධ වෙලා නැහැ කියලා. ඒ වෙලාවේ ඕනකක් අතරින්න පුළුවන් යාට. ඒක දැකිලා සද්දාව පිළිලා ප්‍රීතියෙන් ඉන්නකොට ස්වාමිනේ අරක අරන් යන්න ටැබ් එක අරන් යන්න කියලා කිව්වා. ස්වාමිනේ මේ ලෙදර් සෙරප් අරන් යන්න ආන්න පරන් යන්න කියලා කිව්වා. හැබැයි ඒක නැති වෙලා ලෙදර් දෙක නම් දෙන්න බෑ මේ අර බාට දෙක ගන්නකො. හැබැයි පාවිච්චි කරලා දෙන්න ඕනේ මට. ඒක දෙන්නේ නැහැ. පාවිච්චි කරලා ආයෙ ගේන්න කියලා දෙන්නේ. ඇයි? අර දිව්‍යමය ස්වභාවය තුළ යාට ඕන එකක් අතරින්න පුළුවන්. ඒ දිව්‍යමය ස්වභාවයේ මානසිකත්වයේ තුල එයාට ඕනම එකක් ටග්ගල තේරුම් ගන්න පුළුවන්. අනිත් වෙලාවට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. අන්තකම කෙලස් එක තියෙන වෙලාව. ගොඩාක් දැන් ධර්මයක් ශ්‍රවණය කරනකොට දිව්‍යමය ස්වභාවය තමයි මතුවෙන්නේ. දැන් සමහර කට්ටියට බණ කියනකොට ඒ කට්ටිය කියන හැමදේම දුකයි ස්වාමිනේ. දැන් තමයි තේරෙන්නේ මේ ඔක්කොම මං කරපු මෝඩ වැඩ කියලා. මම අදින් පස්සේ මේක කරන්නේ නැහැ. ඒ කියන්නේ මෙච්චර කාලයක් යට ඒක තේරුන්නේ නැහැ නේ. එහෙනම් දැන් මේක හැවුනම යාට අර දිව්‍යමය ස්වභාවයට දැනුණා. එතකොට ඇට හරිවැරදි තේරෙනවා. අපි කියන්න ඕනේ එයා දන්නවා එයාගේ අඩුපාඩු මොනවද කියලා. ගොඩාක් බෝධිසත්වරු ඉන්නවා මේ එයාට කමටන් ඕනේ නැහැ. කාටර් කියන එක ආගෙන හිටියම එයාට තේරෙනවා. එතකොට මේ අඩුපාඩුත් මගේ ළඟ තියෙනන්නේ. එයාට කවුරු කිව්වේ නඩුව හදන්න කියලා. එයා අදා ගන්නවා ඒක. ඒ ආශ්‍රමයේ පොඩි ළමයින්ගෙන් අපි දැකලා තියෙනවා. කාටරි වැරද්දක් පෙන්නලා ඒ ගුරුවරයා අවවාදයක් දුන්නාම, අනුශාසනාවක් දුන්නාම එයාට තමයි දෙන්නේ. අනිත් අය ආගෙන ඉන්න කට්ටියත් ඒක කරන්නේ. ආ ඔව්. අනිත් අය කරන්නේ. ඇයි කියලා කිව්වම ඒක අපිත් තියනවාද කියලා ඔයාලා බලලා ඒ කට්ටිය නිවැරදි කරගන්නවා. අදයි සමහර තැන්වල තියෙනවා මේ හැමෝටම තනි තනියෙන් කළු ලැල්ල ලියන්න ඕනේ. නම දාලා ලියන්න ඕනේ. කෙසෙල් වළඳුවා නම් ලෙල්ල විසි කරන්න එපා. ආවල් ආන්දරෝ. ආවල් ආන්දරෝ කෙසෙල් වළඳුවොත් මේ ලෙල්ල විසි කරන්න එපා. ආවල් ආම්බරු කෙසල් වැළඳුවත් ලෙල්ල විසි කරන්න එපා කියලා නන්ලයිස්ව දාල් යන්නෝනේ. නැත්නම් අරුණාන්ත විසි කරන්න, මේ මුණාන්ත විසි කරන්න. අරක ඇවුනට පිළිපදින්නේ නැහැ. පිළිපදින්නේ නැහැ. එහෙම එකක් නැහැ. හැමෝටම තනි තනියෙන් කියන්න ඕනේ. අර කට්ටියට එක්කෙනෙකුට කිව්වාම ඔක්කොම ඒක පිළිපදිනවා. ඒ දිව්‍යමය ස්වභාවයට තමයි ඒක දැනෙන්නේ. ඒකට නිර්වචනයක් දෙන්න පුළුවන් ප්‍රේමය කියලා. දිව්‍යමය ස්වභාවයට ඒ ගොඩක් ඒ කතෝලික කට්ටිය එහෙම නිර්වචනයක් දෙනවා. දිව්‍යමය ස්වභාවයට සමාන කරන එකල ප්‍රේමය කියලා. මොකද ඒකෙන් අදහස් කරන්නේ මේ ලෝකේ කිසිම දෙයක් බලාපොරොත්තු නැතුව අනිත් අයගේ යාපත පිණිස ජීවිතේ උනත් දෙන්නතර නිර්මලයි කියලා කියනවා. ඒ දිව්‍යමය ස්වභාවය බලාපොරොත්තු නැහැ. හැබැයි ලෝකයා වෙන ජීවිත උනත් පුදුමයි. හැබැයි ඒ නිර්වචනේ වැරදි. ප්‍රේමය කියලා කියන්නේ එයාට එයා කිසිම දෙයක් බලාපොරොත්තුව ජීවිතේ දෙනවයි කියලා කියන්නේ ජීවිතේ දෙන්න බලාපොරොත්තුවක් තිබිලානේ. බලාපොරොත්තු නැතුව ජීවිතය දෙන්න බලාපොරොත්තුවක් තිබිලා. ඒක ඒගොල්ලෝ දැක්කේ නැහැ. ඒක ඒගොල්ලන්ට අවුන්නේ නැහැ. කිසිම බලාපොරොත්තුවක් නැති කෙනා ජීවිතය දෙන්න බලාපොරොත්තුවකුත් නැහැ යාට. ඒක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. හැමදේම දුකයි, හැමදේම අනිත්‍යයි. ඒ නිසා මොකවත් කරන්න ඕනේ නැහැ. කරන්න ඕනේ වෙන දේ බලන්නේ කියන්නේ නැති. කිසිම දෙයක් බලාපොරොත්තු නැතුව ජීවිතය දෙන්න කියලා කිව්වම ඒ බලාපොරොත්තුව තියෙනවා. ජීවිතේට වඩා ලෝකේ වටින දෙයක්වත් නැහැ නේ. ඒ කියන්නේ එච්චර ලොකු ඇටැච්මන්ට් එකක් තියෙනවා ඒක ඇතුලේ. බැඳීමක් තියෙනවා. ඒක ඒගොල්ලන්ට අවු වෙලා නැහැ. ඒකයි මේ ප්‍රඥාව කියන එක සීමා රයිට් එකක්. මේ විශ්වයම බේරගන්න තමයි ලෝක සත්‍යයට ධාම දේශනා කරනු ලබන්නේ. අපි හැදෙනවායි කියලා කියන්නේ මුළු විශ්වයටම යාපත. එක්කෙනෙක් රාත් තුනක් ඒක මුළු විශ්වයටම බලපානවා. ඒ නිසා විශ්වය ඒකේ තියෙනවා මේ විශ්ව ධනම කියලා. ඒක තියෙන විශ්ව අණුවල තියෙන්නේ. දැන් මේ පුටුව අපි හදනවා, වක් කරනවා, ප්ලාස්ටික් එක වක් කරලා අච්චුට දාලා ගන්නවා. මෙයා කවදාද ජීර්ණය වෙනවනේ? දිරාපත් වෙනවනේ. නිකම්ම මේ අල්ලනකොට කැඩිලා පොඩි වෙනවනේ. ඒක කවදාද වෙන්නේ? අපි දන්නේ. එයා දන්නවා. එයා දන්නවා. ඒ අණුව වක් කරනකොට මේ අණුවේ භ්‍රමණ වේගයට අනුව ඇති වෙන න්‍යාස්තියට අනුව එයාට ශක්තිය තීරණය වෙනවා. ඒ ශක්තියට අනුව එයා දන්නවා මෙච්චර කාලෙ මං ඉවරයි. මේ කාලේ වෙනකොට පොඩ්ඩක් පාට වෙනක් කරන්න ඕනේ. මේ කාලේ වෙනකොට පොතු හැලෙන්න ඕනේ. මේ කාලේ වෙනකොට කබර වාග ඇදෙන්න ඕනේ. මේ කාලේ වෙනකොට පොඩි පොඩි ඉරියන්න ඕනේ. කාලයක් යනකොට කුපුරන්න ඕනේ. කාලයක් යනකොට කැඩෙන්න ඕනේ. එහෙනම් මේ කියන සෑම ගාක් කොලක්ම භෞතික වස්තුවකටම දැනුමක් තියෙනවා. සිතක් නැහැ. දැනුමක් තියෙනවා. උස්ම ගන්න ඕනේ. ඒ උස්ම වලින් හරිත හදන්න ඕනේ. ආලෝකයත් එක්ක ප්‍රභා සංශ්ලේෂණය කරන්න ඕනේ. පොළවෙන් වතුර ගන්න ඕනේ. ඒ කාලේ වෙනකොට ශක්තිය වැඩිම කෙලියට දාගන්න බෑ. ටක් ගල මල් හදන්න ඕනේ. මල් හදලා ඔක්කොම එළියට දාන්න ඕනේ. ප්‍රජාව හදන්න ඕනේ. ඒ නිසා ගෙඩි හදන්න ඕනේ. ඒකේ හැට හදන්න ඕනේ. ඒක වැටුනම පැලවෙන්න අවශ්‍ය මූලික දත්ත ටික ඒකේ තබන්න ඕනේ. මුළු ගයේම තියෙන තොරතුරු ටික අර ඇටේ තැම්පත් කරන එක. එතකොට දැම්මම මේ ගාමේ කැදෙන. ඇයි? මේකේ තියෙන තොරතුරු ටික 90% අරකේ තියෙනවා. කොළ මේමයි, ගෙඩි මේමයි, අතු මේමයි, කඳ මේමයි, වතුර ගන්නෙ මේමයි, ප්‍රභා සංසලනෙ මේමයි, අරිත නිස්පාදනය කරන්නේ මේමයි, කොළ හලන්නේ මේමයි, පෝර අදන්නේ මේමයි කියලා ඔක්කොම කතන්දර ටික 90 වලින් තියෙනවා. අර අර ඇට ඇතුළ. එතන වැටනම ඒ ඇට නැවත පද්ධතිය බවට පත් වෙනවා. එක ධාතුවක සම්පූර්ණ කොටස් 32ම තිබුණා. අදවත තිබුණා, පෙනාලු තිබුණා, වකුගඩු ඔක්කොම තිබුණා එක ධාතුවක් තුළ. එතකොට ඒක ඩිම්බියට ඇතුල් වෙලා ඒ ධාතුව ක්‍රමානුකූලව අර 90 අර පොඩි 90 අදවත බවට පත් වෙනවා. මේ 90 අග්නි ආසය බවට පත් වෙනවා. මේක පෙනාලු බවට පත් වෙනවා. සම්පූර්ණයෙන් කයම ඇදෙනවා. හැබැයි ඒ ඔක්කොම 90 වලින් තිබුණේ. අදවත 90ක් වශයෙන් තිබුණේ. අර එකතු කරලා ඒකේ එම ලොකු වෙනවා. බලනකොට අර ලොකු එකක්ම තමයි එතන තිබිලා තියෙන්නේ. මේක විශ්ව ක්‍රියාවලිය. එතකොට මේ ලෝකේ හැම භෞතික වස්තුවකට දැනුමක් තියෙනවා. මොකද ඒ දැනුම එයාගේ අට ගැනීම, එයාගේ පැවැත්ම, එයාගේ දීර්ණය වීම, එයාගේ විනාශය. ඒ කාරණා හතර ඒගොල්ලෝ දන්නවා. ඒ කාරණා හතරට අනුව තමයි ඒගොල්ලෝ වැඩ කරන්නේ. මේ ගස්කොළන් ඔක්කොම ඒවා දන්නවා. ගා ඕනට ලොකු නම දැන් ඒ ගා අමාරු නඩත්තු කරන්න. මොකද කරන්නේ? නෑ. මුල මුදුන් මුල ඩිස්කනෙක්ට් කරන එක. විසන්ධි කරලා දානවා. මුදුන් මුල දිරලා මුදුන් මුලෙන් අර සම්පූර්ණ බෙනේ හැදෙන උඩට. මුදු මුල යදිරන්නේ වෙන මොකක් කරන්නේ දැන් යා දන්න දැන් ඇති ජීවත් වෙන දැන් බෑ අපට දැන් මේක නඩත්තු කරන්න බෑ කියලා විඩාවෙන් යා ඒක මුදු මුල තමයි ඉස්සලාම විසන්ති කරන්නේ එතනින් බෙනේ හැදිලා උඩටම ගියාන් පස්සේ බෙනේ හැදුනාම අර උඩ කට්ටියට යන්නේ නැහැ ගා සම්පූර්ණ දිරනවා බර වැඩි කොටස් කඩන් වැටෙනවා ඒවා පෝර බවට පත් වෙන අනිත් කට්ටිය ඒව අරගෙන පැලවෙනවා මේ හැම දෙයකම මේ හැම හනුවක් තුළ මේ තොරතුර තියෙන තොරතුර වලට අනුව තමයි ඒවා ක්‍රියාත්මක වෙන්නේ එනම් මේ විශ්වය ක්‍රියාත්මක වෙන්නේ මේ මන්දාකිනි ක්‍රියාත්මක වෙන්නේ මේ ග්‍රහලෝක මණ්ඩල ක්‍රියාත්මක වෙන්නේ අපි ඉන්න ග්‍රහය කැරකෙන්නේ ඒවා ඉස්සෙන්නේ පාත් වෙන්නේ ගමන් කරන්නේ ඔක්කොම අපේ තරංගවලින් අපි තමයි ඒකේ වගකීම දරන්න ඕනේ අපි අවබෝධයක් නැතුව පාර යන මිනිස්සු දිහා රාගයෙන් බලනවා පාර යන මිනිස්සු දිහා ද්වේෂයෙන් බලනවා බඩමුට්ටු ටික එකතු කරගෙන ලෝභයෙන් කෑදරකමෙන් එතන බයිරය කියලා ඒක අල්ලාගෙන ඉන්නවා මේ තරංග හැම එකක්ම මේ විශ්වයටම බලපානවා සියලු සත්‍යෝ අද විඩාවටපත් වෙලා තියෙන්නේ අපේ තරංග නිසා මුළු ලෝකෙටම අපි බලපෑමක් වෙලා දැන් මේ වෙනකොට අපි හැදුවොත් මුළු විශ්වයම හැදෙනවා ඒකයි භාග්‍යවත් වහන්සේ දේශනා කළේ තමන්ව අවබෝධ කරගන්න විශ්වයම අවබෝධ වෙයි තමන්ව හදන්න විශ්වය නිකන් ඇදෙයි කියලා මේ ධර්මතාවයත් මනුෂ්‍යයෙකුට අරියන්නේ කලාතුරකින් එක වතාවයි. වැරදිච්ච වතාවල් ලැබුවාම මේ ආසේ තරු වගේලු පොළවේ වැලි වගේලු. හැබැයි කිසිම කෙනෙක් ඒක පිළිගන්නේ නැහැ. බලනකොට යට ඔක්කොම හරි ගිහිල්ලා එකම එක තැනයි වැරදිලා තියෙන්නේ. සමහර කට්ටිය කියනවා ජීවිත එකම එක දවසක් මට වැරදුනා. ආයිතින් වරද්ද ගන්න. බලනකොට එතකොටත් වැරදිලා මේ මනුස්සයාට. ඒ මාන්නයට වැරදිලා එන්නේ. එන්න තමයි කියන්නේ බලනකොට කලාතුරකින් අරියන්නේ. ජීවිත හැමදාම හැම මොහොතේම හැම තප්පරේ වැරදෙන එක තමයි වෙන්නේ. ඒක මිනිස්සු දන්නේ. ඒක පිළිගන්නේ. චිත්ත කියන්නේ ක්‍රියාකාරී. ඒකාන්තරන් දුරන් ගමන් අසරිරංග වාතයක්. අර ශරීරයක් නැල්ලු, ගෘහයකුත් නැල්ලු. හැබැයි එක සැනේට ඕනම දුර ක්‍රියාකාරීත්වයක්. දැන් එන්ජිමක් තියෙනවා. එන්ජිමක් තියෙනවා. ඒ එන්ජිමට තෙල් දාන්න ඕනේ. තෙලු එන්ජිමයි තිබුණාට යන්නේ. ක්‍රියාත්මක කරවන්න ඕනේ. දනුම කියලා කියන්නේ එන්ජිම. ප්‍රාණ ධාතුව කියලා කියන්නේ ඉන්ධන. සිත කියන්නේ ක්‍රියාකාරී ස්වභාවය. ක්‍රියාකාරීත්වය. සිත කියන්නේ ක්‍රියාකාරී. ඒකාන්තරන් දුරන් ගමන් අසරිරංග වාතයක්. දැන් අදවත ඇත්ත දෙවාරයක් පිම්බෙන්න ඕනේ, ඇකිලෙන්න ඕනේ. විනාඩියකට තප්පර 60ට. එතකොට පෙනාලු ඇත්ත දෙවාරයක් මේ ඕමොත්ම ගන්න එපා. එහෙම එකක් වෙන්නේ නැහැ. එතකොට විනාඩියකට තප්පර 8යි 15 වතාවක් එයා පිම්බෙනවා, ඇකිලෙනවා. 15 වතාවක්. ඒ කියන්නේ 120 ආයුෂ පෘථිවිය ගෝලාකාරයි අංශක 360යි එක වටයක් කැරකෙන්න සම්පූර්ණ පටන් ගත්ත තැනට ආපහු කැරකිලා එන්න පැය 24යි 308 24න් බෙදුවම 15යි එතකොට විනාඩියට තප්පර 60යි උෂ්ම 15ක් ගන්න ඕනේ ඒක කාටද පෙනාලු වලට පෙනාලු වලට සාපේක්ෂ එතකොට පරමායස ගත්තාම 120යි 120යි ඒකෙන් අරි හඩක් ක්‍රියාත්මක වෙන්න ඕන හදවත දෙකෙන් පංගුවක් එතකොට කීයක් දෙන්නේ 8යි 8 අටපා 70 ඒක තමයි අදවතේ ක්‍රියාකාරීත්වය එතකොට පරමායස කීයද 120යි එතකොට දින 120ක් ක්‍රියාත්මක කරන්න ඕන ලේ ධාතුව එතකොට මේ විශ්වය හැම එකටම ගාණක් තියෙනවා හැම එකටම ගාණක් තියෙනවා එතකොට අපේ ලන්ස් එක පෙනාලු වැඩ කරන්නේ තප්පරයට කී විනාඩියට කීයද 15යි 15ක් තමයි අපේ මේ සුදු රුධිරාණු පවතින්නේ දින 15යි එතකොට මේ ශාරීරික සියලුම ක්‍රියාවල් වලට ගණනක් තියෙනවා කවුද මේ ගාණ මේන්ටන් කරන්නේ දින ගාණ කැලෙන්ඩරයක් ඇතුලේ තියෙනවද හරි අද 14 වෙනිදා අද ඔයගොල්ලෝ මේක මේ අයින් කරන්න ඕනේ දැන් 120 හරි මේ ලේ ධාතු අයින් කරන්න අලුත් ධාතුවක් අදන්න එතනට කවුද මේක මේන්ටන් කරන්නේ දැනුමක් තියෙනවා කැපුනාම පට්ටිකා දාන්න කියලා අපි කිව්වද කයට අපි අවසර ගත්තද නෑනේ එතකොට කය දන්නවා කැපුණ ගමන් ටක් ගාලා ලේ වලින් පණවිඩේ ගියාම මෙතන සිදුරක් තියෙනවා මෙතන ලේ ටික යනවා ගියොත් මෙයා මැරෙනවා එහෙම යන්න බෑ කියලා අදවතේ ස්පන්දන වැඩි කරලා ලේ ටික එතනට යවලා පට්ටි කදලා මුදවල කැච්චක වාලා දානවා ටික වෙලාවක ලේ නවතිනවා දවස් දෙකක් තුනක් යනකොට ප්‍රතිසත්තිකරණින් ඒක සනීපවත් කරලා දානවා එතකොට සිතක් මෙතනට තිබිලා නෑනේ දැනුමක් තියෙන්නේ ප්‍රාණ ශක්තිය ආයෝජනය කරලා ඒ දැනුමෙන් ඒක කරන්නේ මේ දැම්මත් නැතත් සනීප වෙනවා බඩගිනි ගොඩක් බඩගිනි කෑම දෙන්නෙම නැහැ පැය තුන හතරක් යනකොට කන්න බෑ බඩගින්නේ නැහැ මොකද ඇඟේ තියෙන තෙල් තට්ටුව දිය කරලා උණු කරලා ඒකෙන් ශක්තිය නිස්පාදනය කරගෙන ඒගොල්ලෝ කරගෙන කයට ඒක අවශ්‍ය ශක්තිය අරගෙන තෙල් අඩු වෙනවා බඩගිනි හැදෙන්නේ නැහැ කවුද ඒක කළේ කයේ තියෙන දැනුම සෛලයක් අදන්න කැල්සියම් ඕනේ පොටෑසියම් ඕනේ මැග්නීසියම් ඕනේ කියලා කවුද ලයිස්තුව දුන්නේ ඒවා හරියටම අරගෙන හරියට සෛලිය හදනවානේ. ඒ DNA අරගෙන හරියටම තියෙන මොකක් වෙනස් වෙන්නේ නැහනේ. කකුලේ වෙන DNA එකක්, ඔළුවේ වෙන DNA එකක්, කනේ වෙන එකක්, නියපොත්තේ වෙන එකක්. ඒම නැහනේ. කොතනින් සෛල හදන හරියට ඒ විදිහටම ඒ ජාන ටික ඒ විදිහටම පැක් වෙනවානේ. කවුද ඒක මේන්ටේන් කරන්නේ? සිතද නැහැ. අපිට එච්චර දැනුමක් නැහැ. මේ ගන්න උපකරණය තව තැනක තියලා අමතක වෙනවා. කණ්ණාඩි ඇහේ දාගෙන හොයනවා අපි. පැන්සල කණේ තියාගෙන හැමතැනම පෙරලනවා මෙච්චර අසියෙන් ඉන්න කටිර ඔච්චර දැනුමක් තියනවාද කකුලේ තියෙන සෛල ටික ඒ විදිහටම කණේ හදන්නේ කවුද එතකොට ඒ කයේත තියෙන දැනුම එයාගේ දැනුමයි ඒ හදන්නේ එයාගේ දැනුම මා විශාල එකක් ඒකයි අපි දොස්තරවරු එළිය හොයනවා දොස්තර මාත් එන්නේ ඇතුලේ ජීර්ණය කරන්න ඕනේ ක්‍රමයේ දන්නවා අජීර්ණ වෙනකොට එයා ටක් ගල වමනිය කරනවා පාචනය කරනවා කයේ තියාගන්නේ දානය කරගන්න බෑ නෝ උණ හදලා පුච්චලා දානවා සෙම හදලා ඒ ඔක්කොම දිය කරලා බුරුල් කරලා ගලවලා එළියට විසි කරලා දානවා දොස්තර මාතේ නැතුලේ ඒ කයේ දැනුම කයේ දන්නවා සමහර ඒවා ගන්නකොටම තේරෙන මේක හරියන්නේ නැහැ කියලා කවුද ඒක කිව්වේ දන්නේ SMS එකක් ආවේ නැහැ නේ අපිට මේක වළඳන්න එපා කය කියනවා ගන්න එපා කියලා දිව කසනවා කට කහනවා එතකොට අපි දන්න මේක හරියන්නේ නැහැ ගැලපෙන්නේ නැහැ කියලා ඒ කියන්නේ ඒ දැනුම කයේ දැනුම සිත කියන ක්‍රියාකාරීත්වයක් ඒ දැනෙන දේ වලට අනුව එයා ක්‍රියාවක් ගන්නවා එයා මේ තීරණයක් ගන්නවා මේක ගන්නවා දැවිල්ලද පොඩ්ඩක් ඉන්න දැවිල්ල දැනගන්නේ දැනුම හැබැයි සිත මොකද කරන්නේ ටග්ගල වතුර බොනවා සීනි කනවා මොනවාරි එයාට ක්‍රියාවක් දෙනවා ටග්ගල ක්‍රියාකාරීත්වයක් තියෙන සිත ඒ ක්‍රියාත්මක වෙන නිසා ඒ දැනුමත් එක්ක ආයතනත් එක්ක ක්‍රියාත්මක වීමෙන් අටගන්න සංස්කාර නිසා එයා ඉපදෙනවා භවයක් අට ගන්නවා. එයා භවේ යනවා. පේනවා, දැනෙනවා, ඇඟෙනවා, ඒ ඔක්කොම දැනුමනේ. චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, පොට්ටබ්බ විඤ්ඤාණ, ගාහන විඤ්ඤාණ. මොකද මේක දැනීමක්. චක්කු විඤ්ඤාණ කියන්නේ ඇසේ දැනීම. බුදුහාමුදුරුවෝ කතන්දරේ දන්නවා. සෝත විඤ්ඤාණේ ඇසීම නිසා අට ගන්නව දැනීම. හැබැයි දැනීමෙන් නවත්තනවද? හරු මොකද දන්නේ අපිට විවේචනය කරන සංගයට ආපුද නාපෝ. එහෙම එකක් අපි අල්ලා ගන්නවා. අල්ලගෙන ඒ මනුස්සයාට විවේචනය කළා ඒ මනුස්සයාට වෛර බැඳලා ඒ මනුස්ස එනකන් ඉන්නවා බනින්න පරිගන්න. ඒක සිතෙන් ඇතිවෙච්ච ක්‍රියාවලියක්. ඒකයි නවත්තන්න ඕනේ. ඒ ක්‍රියාකාරීත්වය නිසා අටගන්නව සංස්කාරයයි නවත්තන්න ඕනේ. දැනීම නවත්තන්න, පේනක කොහොමද නවත්තන්නේ? ඇහෙනක කොහොමද නවත්තන්නේ? ඒ නිසා පෙනුනට කමක් නැහැ, බලන්න යන්න එපා. ඇහෙනක කොහොමද නවත්තන්නේ? අපි බීරෝ නෙමෙයි, එනම් ඇහෙනවා. ඇහුනට කමක් නැහැ, අහන්න යන්න එපා. සිතේ ස්වභාවයක් සිතන එක, බල්ලගේ ස්වභාවය මොනවාද? බුරුණ එක. වැස්සේ ස්වභාවය මොනවාද? වයින් එක. පටි ස්වභාවය මොනවාද? උසලගෙන ඉන්න එක. සිතේ ස්වභාවය සිතන එක නවත්තන්න බෑ. හැබැයි ඉතන්න යන්න එපා. ඉතන දේවල් දැනගත්තාම ඇති. මේම දෙයක් හිතුණා. ඒක දැන් දන්නවා අපි. එච්චරයි. හිතන වාඩි වෙලා එතකොට මම තව අවුරුදු පහක් මම එතකොට වස් 10යි. එතකොට මම මාන කරනවා. හැබැයි ලබන අවුරුදු ආයෙත් ඉවරයි. එයා කල්පනා. එතකොට මාන කරන අතන 100ක් මාන කරන. එතන සේනාසනයක් අදලා ඒ දිස්ත්‍රික්කේ බාර දෙනවා. එතන ගුටි කණ්ඩ තියෙන ලබන මාසේ. එයා දන්නේ නැහැ. එයා එතන ලොකු දවන්ත සේනාසනයක් අදනවා. එහෙම හිතන වාඩි වෙලා ලෝක හදලා කල්පනා කරලා විවිධාකාර චිත්‍ර හදලා ඒවට ඔක්කොම සංස්කාර හදනවා. දැන් ඒ සංස්කාරයේ අදන චෛතසිකවල ධාරිතා වැඩි නම් ඒවා ක්‍රියාත්මක වෙනවනේ. ක්‍රියාත්මක වෙන්න නම් මම එතනට යන්න එපායි. ඇයි මමනේ හදලා තින්නේ? මට සාපේක්ෂ. එතකොට එතන ඒක කරන්න මම යන්න ඕනේ. එහෙනම් නැවත ඉදීමක් තමයි හදලා තින්නේ. එහෙනම් අනාගතය හදන හැම මොහොතෙම එයා භවයක් හදනවා. ඒකේ එයානේ නළුවා, ප්‍රධාන නළුවා. එහෙම නැත්නම් නිලිය. එතකොට ඒක රංගපාණ්ඩය යන්න ඕනේ එතනට. සේනාසන අදන්න යන්න ඕනේ, මානකම කරන්න යන්න ඕනේ, මුතුකුඩේ යටින් යනවා වාගේ මෙනේ කරනවා. මේ භවයේ මුතුකුඩ හම්බෙන්නේ නැහැ. එහෙනම් මුතුකුඩ හම්බෙලා ඒක යටින් යන්න, ඒ ප්‍රධාන චරිතය නළුවාගේ චරිතය රඟපාන්න. එයා එතනට යන්න ඕනේ. ඒ කියන්නේ භවේ හදලා. ඒකයි අනාගතේ ඉන්න හැමෝම භව හදනවා. අතීතේ ඉන්න කට්ටියත් භව හදනයි. අතීතේ වෙලා ඉවරයි. එයා ඒක වෙනස් කරනවා. ඒ කාලේ ඉතින් මේ අටවසරේ මම පස්සුණා නෑ. අපරාධ අසුනේ එක 8 වසරට පස්සේ 9 වසරට ගිහිල්ලා 10 ගිහිල්ලා ඕල් ලෙවල් කරලා ඒ ලෙවලුත් කරලා කැම්පස් එකට ගිහිල්ලා ඩිග්‍රියකුත් අරගෙන හද මම මාන වෙලා තිබුණා නම් කියලා වැඩක් නැද නිකන් විශාල ගාම්භීරත්වයෙන් බන කියලා මිනිස්සුන් ඉංග්‍රීසියෙන් මං හරියට කමටහන් දෙනවා සුද්ධන්ට එක සුද්ධෙක් නෑ බණ අහන්න සුද්ධන්ට කමටහන් දෙනවන්නේ සුද්ධ නිකන් සීන තියලා ආගෙන ඉන්නේ සීන නැති වුණාට පස්සේ ඇයිද සුද්ධට ඒ සීයක් නෑ එහෙම එක එක ඒව කල්පනා කරනවා බලනකොට අර නැති වෙච්ච අතීතය මොකද්ද එකක් වුණා ඒක හිවරයි ඒකට නැවත පණ දීලා නොවෙච්ච දේ එතන සිදු කරනවා යා මේම වුණා නම් හොඳයි අරම වුණා නම් අපරාධ ඉතින් විවාහ වෙලා දැනු ළමයි දෙන්නමනේ කොල්ලෙක් ඉපදුනා නම් තව ටික දවසක් ඉඳලා කොල්ලෙක් අදලා තියලා එන්න තිබුණා පරම්පරාව දැන් කෙල්ල දෙන්නාගේ ඔක්කොම ඉවරයි කතන්දරේ එයා නැවත එතනට ගිහිලා නැවත ඒකට අප්ඩේට් එකක් දානවා ඒක නැවත ප්‍රතිසංස්කරණය කරලා අර අතීතය තුල නැවත භවයක් හදනවා යා. අරක මවනවා. මවලා එයාට ඕන ඇදිර වෙනස් කරනවා. වැරදිච්ච තැන් වැරදුන්නේ නැහැ වාගේ ඒක හදනවා. ඒ දුර්වල තැන් ඒ ඔක්කොම ශක්තිමත් කරනවා. එයාට අකමැති දේවල් කැමැති විදිහට වෙනස් කරලා අර අතීතය නැවත ගොඩනගනවා. හැබැයි ඒක ඉවර වෙච්ච නිසා අර ඉතුරු ටික අනාගතේ වෙන්නේ. දන්නේ හදන්නේ. එහෙනම් මේකේ ප්‍රතිඵල ඉදිරියට තියෙන්නේ. එයා දන්නේ නැහැ මම අතීතය මෙනෙහි කරන්නේ. හැබැයි ඇදෙන්නේ අනාගතේ. මේ දුර්වලකම් ගොඩාක් දුරට මිනිස්සු තේරුම් ගන්නෑ. ඒ නිසා තමයි ඒගොල්ලෝ පුදුජන වෙලා ඉන්නේ. ඒවා තේරුම් ගත්ත නිසා තමයි තාපසවරු වර්ෂයෙන් ඉන්නේ. ඒවලට බව හැදෙන්නේ නෑ. අනාගතයක් නෑ. අතීතයක් නෑ. තියෙන මොහොත තුල ඉන්නවා. මොනවද ලැබුණේ? ලැබුණාට පස්සේ තමයි ගන්නෙ. ආ මේක තමයි ලැබෙන්න තිබුණේ. බග්ගල කාලා දාලා නිකයිනවා. ඇයි මේක ලුණු දාලා නැත්තේ? මේක තව ටිකක් සම්බන්ධ තිබුණා. තෙල් ටිකක් දාන්න. ඒව මොකවත් නෑ. ඇයි? එහෙම අදාසක් නෑ. තිබුණද මේ කම්බෙච් එකත් ලොකු දෙයක්. එතනින් යාට මොකවත් අදාසක් නැහැ. ඒක වළඳලා නිකයින. ඒ මානසිකත්වෙට ගොඩාක් දුරට අපි එන්නේ නැහැ. අපට එහෙම මානසිකත්ව කඩන්න දක්ෂ නැහැ. අපි පුළුවන් තරම් දක්ෂ වෙලා තිනා අතීතයේ ඉන්නත් අනාගතයේ ඉන්න. එක දවසකට පුළුවන් තරම් එක භවයක් හරි අඩු කරන්නේ නැහැ. භව 10ක් විතර හදනවා. කොහොමද හදන? ඊයේ 20ක් හදනවා. අද නම් 25ක්වත් හදනවා. යන්න කලින් අර ආන්දුන්ට ගාලමයි යන්නේ. මේ භවේ ගාන්න හම්බෙන්නේ නැහැ. එතකොට ගාන්න කවදර එන්න එපායි. අර දේවදත්ත ආවා වාගේ අසංකේතයක් එහෙම එනවා යා. කවදරි ගානවා. හැබැයි මේ භවේ ගාන්න හම්බෙන්නේ නැහැ. ඇයි උපසම්පදා වෙලා වැඩි හිටියේ. හැබැයි කවදරි ගාන්න එපායි. එහෙනම් එයා එතකම් ඉපදෙනවා. බලන්න මේ ආදන භව. ජාති ජරා තමයි හදන්නේ. විශ්ව ක්‍රියාවලිය කොටසක්. විශ්වයේ ක්‍රියාවලියක් තියෙනවා. ඒකේ කොටසක් යා. දැන් විශ්වයේ හැමදේම අනිත්‍ය වෙනවනේ. සිතත් විශ්වයේ ක්‍රියාවලියක් නම් මම අනිත්‍ය පිළිගන්නවද? මම ගෙවල් හදනවානේ බැංකු දානවා ස්ථිර තැන්පතු දානවානේ වාහන අරගෙන net එකෙන් දාලා වාලා තිනයි දිරාපත් වෙන්නේ නැද්ද මලකඩ ගන්න නැද්ද කෑලි බින්දෙන්නේ නැද්ද ඔසර් ගෙවෙන්නේ නැද්ද ඒ වයි මට තේරෙන්නේ නැහැ ඒ කියන්නේ විශ්ව ක්‍රියාවලියක කොටසක් තමයි සිතේ ක්‍රියාවලිය හැබැයි ඒක අපි පිළිගන්නේ නැහැ මාර්ගඵලලාභින් වලින් වෙන්නේ මාර්ගඵලයෙන් ඵලයට එයා අර විශ්ව ක්‍රියාවලියමයි මම කියන තැනට එනවා යා. එයා දන්න මේ වානේ වාලා තිබ්බත් ඇරලා තිබ්බත් මේක ආවිස ඉවර වෙනකොට මේවා ඔක්කොම දිරනවා. කොච්චර වාලා පරිස්සම් කළත් අර තීන්තවල කාල ඉවරු නම් ඒක යනවාමයි. LED බල්බ් එක දවසකට පැයක් දානවා. කී වතාවක් දාන්න පුළුවන්ද? 500 වතාවයි. පැය 500යි ඒකේ තියෙන කන්ඩෙන්සර් එක ඒ රෙසිස්ටර් එක අදලා තියෙන්නේ. පැය 500න් එක පිච්චෙනවා. එතකොට දවසට විනාඩි 5 ගානේ දැම්මත්, පැය ගානේ දැම්මත්, පැය 8 ගානේ දවසට දැම්මත් 500නේ පුළුවන්. එතනින් යන්න බෑනේ. මේක අපිට තේරෙන්නේ නැහැ. අඩුවෙන් දැම්මම මේක වැඩි කාලයක් තියයි කියලා හිතනවා. වැඩි කාලයක් තියන්නේ පැය 500මයි. අර අවුරුදු ගාන වැඩි. නම් පැය 500මයි. එයාට ඒක තේරෙන්නේ. ඒ ධර්මය එයා පිළිගන්නේ. බලන්න ඉමින් ඉමින් පරිස්සමෙන් මේක පාවිච්චි කරලා අවුරුදු 15ක් තිබුණානේ මේ බල්බ්. නෑ පැය 500යි පාවිච්චි කරලා තියෙන්නේ. අර මනස ඉක්මනට පාවිච්චි කළා පැය 500. මේ මනස අවුරුදු 25ක් ගණකන් ලෝභකමෙන් පාවිච්චි කළා. එකම බල්බ් එක එකම පැය 500. මේ මනස පරිස්සම් කළා පැය 500. මේ මනස අපරිස්සම් කළා. මේක තේරුම් ගන්න නෑ. එයා හිතන අර අවුරුදු 15ක් තිබුණානේ සැඳ කාලයක් මේක පත්තු කළාද නෑ. 500යි පත්තු කළා තියෙන්නේ. මේ ක්‍රියාවලිය සාමාන්‍ය මිනිසුන්ට තේරෙන්නේ නැහැ. පළවෙනි මාර්ගඵලයෙන් පටවිය තුල තියෙන නිවැරදි දැක්ම. පළවෙනි මාර්ගඵලය. ආපෝ ධාතුව තුල තියෙන නිවැරදි දැක්ම සකෘදාගාමි දෙවන ඵලය. වායෝ ධාතුවල සංස්කාරවල තියෙන නිවැරදි දැක්ම අනාගාමි ඵලය. තේජෝ ධාතුවේ සිටේ තියෙන නිවැරදි දැක්ම රාත් ඵලය. මේම පටවි ආපෝ තේජෝ වායෝ කියලා කියන මේ සතර මහා භූතයට ඵල හතරක් තියෙනවා. ඒ කියන්නේ ඒකේ නිවැරදි දැක්ම හරියට එයා දකිනවා ඒක. ඒක දැක්කාම ඒත් ඉතින් පස්සේ ඒකේ ප්‍රශ්නයක් නැහැ යාට. එයා නිදහස් ඒකෙන්. ඒ දකින්න බැරි නිසානේ අවුවෙන්නේ. ඥාන ළමෙක් බලන්න යනවා. කියමුකෝ මෙතන උපාසක මාත්‍යාට අපි මේ මනමාලි බලන්න යනවා කියලා. ගිහිල්ලා කියන්නේ මොනවද මෙයා LLB කරලා තින පුතේ. නීතිඥවරියා. මෙයාට පඩි හම්බෙන එක නඩුවක් කතා කරුවා. පුතාට මාස 3 වාඩිලා කන්න පුළුවන්. හරි ගුණයාපත් කෙනෙක්. ඕමනේ කතන්දර කියන්නේ. පුතේ එතනින් ඔක්කොම එක කටකාලා බොරු කියලා මිනිස්සු බැරි ගස්සලා මා කටකාර ගෑණියෙක් කට හැරියොත් නවත්තන්නේ එහෙම තමයි උසාවි වල. පුතා මේක නම් හරියන්නේ නැහැ උඹට. එහෙම කිව්වොත් එක කෙරෙයිද? මෙයා හම්බ කරලාගෙන පුතාට කණ්ඩ දෙන්නේ ගෙදර වැඩකාරයා වගේ යාගෙන් කැම කාලා කුටි කාලෙන්ද කැමතිද? ඒක කෙරෙන්නේ නැහැ. රස්සාවට යන ගෑනු කොහම පෞල් ජීද ගැලපෙන්නේ නැහැ පුතේ. ඉතින් මේක ඉතින් කොහමත් පුතාට කමක් නැද්ද? කොහොමවත් කෙරෙන්නේ නැහැ. එතන තින රින ටික කියන්නේ ධන ටික කියන්නේ ඔක්කොම ධන කියන්නේ මේම තියෙනවා අරමත. එතකොට ඒක කෙරෙනවා. කිරිලා ඉවර වෙලා තමයි කල්පනා කරන මුන් ඔක්කොම එකතු වෙලා ලොකුන් කොට්ටි ඔක්කොමලා රතින් අදාලා පෝරු අදලා මාව පෝරකේ බැඳලා. දැන් පෝරකේ බැඳලා තියෙන ලණුව දාලා තියෙන බෙල්ලට යන්නේ නමන්නේ. අර රින ටික කියන්නේ ධන ටික විතරයි කියන්නේ. කිසිම දවසක කිසිම මිනිසෙක් තමන්ගේ දුර්වලකම අඩුපාඩුව කියන්නේ නැහැ නේ. මෙච්චර ඉගෙනගෙන තිනවා මෙච්චර වත්කම් තිනවා මෙච්චර තිනවා කිසිම මනුස්සත්වයක් නෑ අම්මා තාත්තට සලකන්නේ ඉක්මනට තරහා යනවා පාට වලට ගිහිලා බීලා කල්සන් සෙට් නැතුව මේ මනුස්ස ඇන්නේ වාහනය ගත්තාම මේ මනුස්සට කිසිම සීයක් නෑ පේමන්ට් උඩින් යන්නේ මේවා මොකවත් කියන්නේ හයිබ්‍රිඩ් වාහනයක් තියනවා කියලා කියනවා පිළිවෙලට එලවනවද කියලා කියනවද නෑ ලස්ස මෙච්චර පොතේ තිනවා මේවා හරියට නිවැරදිව යහපත් අම්බ කළාද කියලා කියනවද නෑ මෙච්චර ඉගෙනගෙන තිනවා කිසිම කෙනෙකුට කීකරු නැ අඩංගු නැ මේ මනුස්සයාට කිසිම යහපත්කමක් නැ ඒක කියනද නැ උපාදිය විතරයි කියන්නේ එතකොට කොහොමද ලෝකේ පවතින්නේ විනාශ වෙනවා අද ලෝකයේ අමතනම තියෙන ඕක ඇත්ත කියන්නේ කවුරු ඇත්ත සංගවල බොරුව තමයි එළියට දාන්නේ ඒ අවබෝධය ඒ පටවිය තුල තියෙන නිවැරදි දැක්ම කවදාද යට පැමිණෙන්නේ එතනින් පස්සේ ලෝකේ කිසිම කෙනෙකුට යව අල්ලන්න බෑ රවට්ටන වෙනස බුදුහාමර ස්ථිර වශයෙන්ම කෙනා එයාට ආපසු යන්න බෑ මායя නෙමේ මායя විශාල සේනාවකින් ඇවිල්ලා පාර දුන්නත් පුතුජන කරන්න බෑ යාව අර පටවි දැනුම ඒ නිවැරදි දැක්ම අයින් කරලා අර නැවත අර ඉතපතන්න ගේන්න බෑ මායяට ඒක කරන්න බෑ මේ ලෝකේ කිසිම කෙනෙකුට ඒක කරන්න බෑ බුදුහාමරන්ට කරන්නවත් බෑ විඥාණයට දැනුම නෙමෙයි තියෙන්නේ ප්‍රඥාව ප්‍රඥාවයි තියෙන්නේ දෙක එයා දැනුම එයාගේ කරගන්නවා ඒක එයාට අයිති නැති එකක් ඒ නිසා තමයි ඉපදෙන්නේ. ඒකනේ දැනුම තියෙන කට්ටියට කාටවත් පටවිය පිළිබඳ නිවැරදි දැක්මක් නැත්තේ. හැබැයි ප්‍රඥාවන්තට නිවැරදි දැක්ම තියෙනවා. සිතට ස්වභාවිකවම තියෙන උරුමය තමයි ප්‍රඥාව. හැබැයි ප්‍රඥාව සිතට උරුමයි කියලා සිත දන්නේ නැහැ. සිත හිතනවා මම උපාධියක් කළා BSc නම් ඒක තමයි මගේ ප්‍රඥාව කියලා ඒ දැනුමයට අයිති කරගන්නවා. අයිති කරගත්තම මාන්න ඇදිලා, ඉතුවක්කාරකම ඇදිලා, අහංකාරකම ඇදිලා විනාශ වෙනවා. ඒක දැනීමක්. ඉංග්‍රීසි හොඳට කතා කරන්න පුළුවන් හාමුදුරම කම්බ වුණා මට කොළඹදී. හොඳට කතා වතුර වාගේ. හොඳට ඉගෙන ගත්ත කෙනෙක් මේ ස්වාමීන් වහන්සේ මේ හොඳට ඉංග්‍රීසි පුළුවන් මේ හාමුදුරන්ට කියලා. මම කිව්වා මේ ඉංග්‍රීසි is not a knowledge, it's a language කියලා. ඉංග්‍රීසිම දුන්නා යාට රසයට හරියට ලැජ්ජ ඇතුණා. ඉංග්‍රීසි කියලා කියන්නේ දැනුමක් නෙමෙයි. අවබෝධයක් නෙමෙයි. ඒක භාෂාවක්. පොඩි කාලේ ඉපදිච්ච ළමයා එක ආගෙන තියම එයා කතා කරනවා. එංගලන්තයට ගියාම සුද්දා ඉඟා කන් ඉංග්‍රීසියෙන්. අපි අම්මේ අම්මේ කියලා කියන්නේ එයා මමි මමි කියලා කියවම 150ක් අම් වෙනවා. දැන් පාර් ගේයක් ළඟට ගිහලා අම්මේ කියලා කියන් බට්ටියක් දෙනවා. ඌ කියලා මමි කියලා කියවම උට බට්ටියක් දෙනවා. එතකොට දැන් අපි ගෙල්ලා අනුකම්පා කරන්න ඌ කියලා මර්සි ප්ලීස් මර්සි මී කියලා උට මොන හරි දෙනවා ගෙදරින් කර පොඩි රෙදි කැල්ලක් හරි දෙනවා. එතකොට සුද්දා ඉඟා කන්නේ ඉංග්‍රීසියෙන්. අබැයි සුද්දා ඉගෙනගෙනද නෑ. ඒකනේ රස්සාව කරන්න බැරි. මේක භාෂාවක්. ඒක අවබෝධයක් නෙමෙයි. ඒක දැනීමක්. ඒක භාෂාවක්. ලෝකේ ඇත්ත ඒක තමයි. අපි ඉගෙන ගන්න දේවල්, දැන ගන්න දේවල්, ආ ගන්න දේවල් දැනුම. ඒක ප්‍රඥාව නෙමෙයි. ඒක දැනීමක්. සෝත විඥාණයෙන්, චක්කු විඥාණයෙන්, ජීවා විඥාණයෙන්, පොට්ටබ්බ විඥාණයෙන්, මනෝ සංචේත විඥාණයෙන් ගන්න දැනුම ඒක. එතකොට මොකද්ද ප්‍රඥාව කියලා කියන්නේ? ප්‍රඥාව යනු මේ සියලු සංස්කාරවලින් නිදාසීමේ අවබෝධය. ඒක තමයි ප්‍රඥාව. ප්‍රඥාවන්තයා කියන්නේ කවුද? ලෝකෙ හැමදේම දන්න කෙනා නෙමෙයි. කිසිම දෙයක් අහුවෙන්නේ නැති කෙනා. එයා තමයි ප්‍රඥාවන්තයා. ප්‍රඥාවෙමයි මනින්නේ. ලෝකෙ සියලුම දේවල් දන්න අය. ඒකට කියන්නේ ග්‍රෑන්ඩ් මාස්ටර් කියලා කියනවා. ග්‍රෑන්ඩ් මාස්ටර් කියලා තමයි යට කියන්නේ. ලෝකෙ ගොඩාක් දේවල් දන්න අය. මොන ප්‍රශ්නයක්වත් උත්තරේ දන්න අය. ඒකට කියන ග්‍රෑන්ඩ් මාස්ටර්. ඒකට කියන ආස්කාර අවඩේම දෙනවා ඒවට. ගින්නස් වාර්තාවේම තියෙනවා එයාට. එතකොට ලෝකේ හැමදේම දැනගත්ත කෙනා අනුමනය. අනුමනය. ප්‍රඥාවන්තයා කවුද? කිසිම දෙයකට අහුවෙන්නේ නැති කෙනා. එහෙමයි හොයන්නේ. එතකොට අපි ප්‍රඥාව වඩනවා කියලා එකක් වඩනවා නම් ප්‍රඥා පාරමිතා පුරනවා නම් අපි පුරන්න ඕනේ මොනවටද? කිසිම අටලෝ දාමකට අහුවෙන්නේ නැතුව ඉන්න. එයා තමයි ප්‍රඥාවන්තයා. දැනගත්ත දේ දැනුම. අහුවෙන්නේ නැති දේ ප්‍රඥාව. වටහාගත්ත දේ අවබෝධය. බලන්න. දැනගත්ත දේ දැනුම, වටහාගත්ත දේ අවබෝධය. අහුවෙන්නේ නැතුව ඉන්න එක තමයි ප්‍රඥාව. මේ තුන පටලගෙන මිනිස්සු හරියට තේරුම් ගන්න. මිනිස් හිතනවා මේ අරකක් දන්නවා, නීතියක් දන්නවා, වෛද්‍ය විද්‍යාවක් දන්නවා, සමාජ විද්‍යාවක් දන්නවා, ආර්ථික විද්‍යාවක් දන්නවා, එතකොට පරිගණක විද්‍යාවක් දන්නවා, ගෘහ විද්‍යාවක් දන්නවා. එහෙනම් මම ගොඩක් ප්‍රඥාවන්තයි නෑ. එයා හරි මෝඩයි. එයා හරි මෝඩයි. දැනගත්ත දේ කොහොමද ප්‍රඥාව වෙන්නේ? දැනගත්ත දේ දැනුම. කවුරුද කියලා දෙනවා, තේරුම් කරලා දෙනවා, විස්තර කරලා දෙනවා. ඒවා හොඳට වටා ගන්නවා. වටාගත්ත දේ අවබෝධය. ඒ එකකටවත් අහුවෙන්නේ ඕම් ප්‍රඥාවන්තයා. එයාව කිසිම කෙනෙකුට අල්ලන්න බෑ. එයා අහුවෙන්නේ අර ලූලා වගේ ඉස්සලා යනවා. එයා ප්‍රඥාවන්තයා. අටලෝ දාමට අහුවෙන්නේ. එයා තමයි ප්‍රඥාවන්තයා. ලෝකේ කවුරුරි කෙනෙක් අටලෝ දාමට අහුවෙන්නේ නැත්නම් ඒක ලොකුම ප්‍රඥාවන්තයෝ. ප්‍රඥාවන්තලා ඉස්සු වෙන්නේ. උපාධි 25 තිබුණත් වැඩක් නෑ රාගයට අහුවෙනවනම්. උපාධි 40ක් තිබුණත් වැඩක් නෑ ලෝභයට අහුවෙනවනම්. හැබැයි එක උපාධියක්වත් නෑ කිසිම දෙයකට අහුවෙන්නේ නෑ. එයා මොනතරම් ශ්‍රේෂ්ඨද? එහෙනම් එයා තමයි ප්‍රඥාවන්තයා. එයා ප්‍රඥා ඒක අත් අවුරුදු රාතන් වහන්සේට දෙනවා ප්‍රඥාවන්තයි කියලා. හැබැයි මාචාර්යවරුකටවත් දෙන්නේ නැහැ ඒක. ඇයි? එයා අහුවෙලා අනන්ත. මේ වෙනකොටත් අහුවෙලා. අර එකකටවත් අහුවෙලා නැහැ. නිරෝධ සමාපත්තිය ලක්ෂණට ඉන්නවා. කිසිම දෙයකට අහුවෙලා නැහැ. ඥානයක් ඒක. විඥාණය ඒ විඥානීය ක්‍රියාකාරීත්වය හරියට නිවැරදිව වටහා ගත්තාම ඒක තමයි ප්‍රඥාව. නිවැරදි දැක්ම, පටවි මට්ටමේ දැක්ම ඒක. නිවැරදිව දකින්න ඔයා. එතකොට විඥානීය නිවැරදි දැක්ම දකින්න. ඒක තමයි නිරෝධ සමාපත්තිය. රාත්‍රණ මොකවත් වඩන්නේ නැහැ. සිත නිවැරදිවම තේරුම් ගන්නවා. සිතේ ක්‍රියාවලිය. නිවැරදි දැක්ම, සිත පිළිබඳ නිවැරදි දැක්ම. අතරවෙනි ඵලය. ආලෝක දාතේ නිවැරදි දැක්ම. මේක දැනගත්තම රාත්. එතනින් පස්සේ යාගේ සිතට නැවත ඉපදෙන්න බෑ. කිසිම වේව් එකේ ඇටච් වෙන්නේ. ඇයි ඇටච් වෙන්න වේව් එකක් ඇදෙන්නේ? ඒ නිසා යාට ඒ විඥාණයට යන්න තැනක් නැහැ. ඉන්ද්‍රිය නිරෝධ වෙලා යනවා. අනිත් හැමෝටම යන්න තැනක් තියෙනවා. ඇටච්මන්ට් එකක් තියෙනවා. බැඳීමක් තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ භවයේ යනවා. පටවිය පිළිබඳව නිවැරදි දැක්ම සෝතාපන්න ඵලය. බැඳීම් පිළිබඳව හැඟීම් පිළිබඳව නිවැරදි දැක්ම සකු르දාගාම ඵලය. ඒක පටවිය කියන කසාද බඳිනවා. සකු르දාගාම කෙනාට කසාදේ සාර්ථක නැහැ. එයාට ඒක යන්න බෑයි. ඒ බැඳීම් පිළිබඳව හැඟීම් පිළිබඳව ඒ සෙනෙහස පිළිබඳව නිවැරදි දැක්ම එයාට තියෙනවා. අල්ලන්න බෑ. වායුව පිළිබඳ නිවැරදි දැක්ම එයාට කවදාවත් ඒ කියන පටවි ස්වභාවය හැඟීම් ස්වභාව මොකවත්ම නැහැ. එයා ඊටත් එයාට ගි. අනාගාමි කෙනා රාගය නැහැ උප්පත්තිය මෙයාට. අරියත් කියලා කියන්නේ ආලෝකයේ පිළිබඳ සිත පිළිබඳ නිවැරදි දැක්ම. එහෙනම් ඥානය කියලා කියන එකත් ප්‍රඥාව කියන එකත් පොඩි වෙනසක් තියෙනවා. සිතේ පවතින ඥානය නිවැරදිව දකිනවා. මේම තමයි මේ ඥානය පවතින්නේ. මේක තමයි සිතේ ඇත්තම ස්වභාවය නිවැරදිව දැක්කාම ඒකම ප්‍රඥාව බවට පත් වෙනවා. 80න් තියෙන එක දැනගත්තම 100 බවට පත් වෙන්නේ. ඕකම තමයි එතන තියෙන්නේ. මෙතන පුටුවක් තියෙනවා දැනගත්තේ නැහැ. පස්සේ දැක්කම පුටුවක් තිබිලා මෙතන දැනගත්තාන් පස්සේ දැන් 100 තියෙනවා. කවුරාන පුටුව පොඩ්ඩක් ඉන්න. මොනවද ඕනේ? පුටුව. ඉන්නක මං දන්නවනේ තන. කොහොමද? මෙතන ගිහලා වංගු අරගෙන පොඩ්ඩක් ඉස්සරහට ගිහලා ආයි දකුණට ඇරලා තව මීටර 100ක් ගිහිල්ලා ආයි දකුණට ඇරෙන්නකෝ. ඒතකොට පුටුව හම්බෙයි. ඇයි එයා දැක්ක නිසා 100 තියෙනවා. කලින් ඒක දැකලා තිබුණ නැහැ. 100 තිබුණ නැහැ. එහෙනම් මේ 100 කියන්නේ මොකද්ද? අඳුනා නොගත්ත 80. එතකොට අම 80ක්ම අඳුනා ගත්තම ඒකම තමයි 100. ඒතර 100 කියලා එකක් වඩා වැඩි වෙන්නේ නැහැ. අර 80 තිබිච්චද අඳුනා ගත්තා. අඳුනා ගත්තම ඒක 100 බවට පත් වෙනවා. එහෙනම් ඥානය කියලා විඥානයේ ඥානය මොකද්ද කියලා බැලුවාම අර සිතේ ස්වභාවය ඒ ක්‍රියාකාරී தত্ত্বය නිවැරදි දැක්ම ඒක තිබුණ අපි දැක්කේ නැහැ. එහෙනම් සිතේ ස්වභාවය ඥානය මේකයි කියලා දැක්කාම අර 80න් තිබිච්ච දේ දැක්කම 100 බවට පත් වෙනවා වගේ ඥානය ප්‍රඥා බවට පත් වෙනවා. එයා ගොඩාක් ප්‍රඥාවන්තයි. සිතේ ක්‍රියාකාරීත්වය දන්නවා. සිතෙන්නේ විශ්වය හැදුනේ, ලෝකය හැදුනේ. මේ මුළු මා විශ්ව තරලෙම ක්‍රියාත්මක වෙන්නේ සිතෙන්නේ. හැම සංස්කාරයක් මට ගන්න සිතෙන්නේ. ඒක නිවැරදි එක දැක්කයි කියලා කියන්නේ එයා තරම් ප්‍රඥාවන්තෙක්. මේ ලෝකෙ වෙන කොහෙවත් නැහැ. ප්‍රඥාවේ උපරිම ගින් එයා. ඒක තමයි හරියතුන් වහන්සේ. පුළුවන් නම් මොනවාරි දීලා ලෝභය ඇති කරලා බලන්න බෑ. බැරි ගෑනවා. හොඳට අඩුවට ඇඳලා විලි හැරගෙන ගිහිල්ලා යන රාගය ඇති කළ බලන්න බැරි ගෑනවා. බැරි ගෑනවා. තරහා යන්න මොනාර කොලප්පම් කළා විහිළු කරලා hina වෙලා වතුර ගාලා මොනාර එහෙම කරලා බලන්න. තරහා යන්නේ මොන අපි බැරි ගෑනවා. බැරි ගෑනයි තරහා අවුස්සන්න බෑ. රාගය අවුස්සන්න බෑ. ලෝ ඉච්චර ප්‍රඥාවන්තයි සිතේ නිවැරදි දැක්ම ඒ ඥාණය ඒ අඳුරගත්තා. එයාට තේරෙන අර කට්ටිය හිංසා කරනෝ නෑ. ඒ කට්ටිය හිංසා කරනවායි කියලා එකක් අදාගෙන ඉන්නවා. ලෝකේ හිංසාවක් ලෝකේ නැහැ. මම හිංසාවක් වශයෙන් ගන්න තාක් කල් තමයි හිංසාවක් ලෝකේ පවතින්නේ. එහෙම නැතුව මේ මිනිස්සු මාව ගැටගාලා ගැව්වත් හිංසාවක් මට ලැබෙන්නේ නැයි. හිංසාව වශයෙන් මම අඳුන ගන්න නැති තාක් කල් හිංසාවක් ලෝකේ නැහැ. දැන් කොහොමද හිංසා කරන්නේ? අර මිනිස්සු බැරි ගයනවා. හිංසා කරලා බැරි ගයලා කලකිලා ගිහින් මාන වෙනවා මිනිස්සු. ඇයි ඒක කරන්න වෙන ක්‍රියාවක් නැහැ. ඇයි රාතන් වහන්සේට හිංසාව ලැබෙන්නේ? උන්වහන්සේ හිංසාවක් වශයෙන් එක ගන්න. එයා ගොඩාක් ඥානවන්තයි. ඒ විඥාණය තුළ තිබිච්ච ඥාණය එයා ප්‍රත්‍යක්ෂ කළා. ඒක බවට පත් වුණා. ඒකේ නිවැරදි දැක්ම දැනගත්තා. ඒක ප්‍රඥාව බවට පත් වුණා. ඒක මම ගොඩාක් දකිනවා මේ ශරීර තාඳුරන්ගේ චරිතය. පොළු පාරකින් ගානෝ පින්ඳ පාත යනකොට. ඒක ගන්න උන්වහන්සේ. පාඩුවේ යනවා. පොළු පාරක් වැදුනා. වැදුන බව දැනගත්තා. දැනගත්ත සිත හතරියා පාඩුවේ ගියා. අර මනුස්සයා වෙවුලනවා බය වෙලා. මෙච්චර ඉවසීම ඉතා ගන්න. මේක තමයි රාතේගේ ගුණ. ඒ රාතුන්ට සාපේක්ෂව දැන් ඉන්න රාතුන්ව සංසන්දනය කරලා බලන්න. මම කියන්නේ ඔබ වහන්සේලාට තේරෙයි ඇත්ත මොකද ඩුප්ලිකේට් එක මොකද්ද කියලා. කියන්න ඕනේ අපි කාටවත් විවේචනය කරන්න ඕනේ. අදවතට දැනෙනවා කතාව මොකද්ද කියලා. මේක වඩපු නැති නිසා, වඩපු කට්ටිය නැති නිසා මිනිසුන්ට මේක හොයා ගන්න බැරි නිසා මිනිස්සු විශ්වාස කළා, පිළිගත්තා. ඇත්තම කෙනෙක් හිටියාම මිනිසුන්ට විස්තරේ තේරෙනවා. රාතේ කවදාවත් කෙනෙක් විවේචනය කරන්නේ නැයි අටලෝදාමත කම්පා නොවන කෙනෙක්. තවත් කෙනෙක්ගේ හඩුවක් එලා දකින්නේ. තවත් කෙනෙකුට දොස් කියන්නේ. තවත් කෙනෙකුට රිදවන්නේ, පලිගන්නේ. කෙටියෙන්ම කියනවා නම් අටලෝදාමට අහුවෙන්නේ නැහැ. එහෙනම් දැන් ඉන්න කට්ටියගේ අඩුපාඩු ටික දකින්නකොට ඒ කියන ශ්‍රේෂ්ඨත්වය නැහැ. රාතේ පලිගන්නවා, රාතේ බනිනවා, රාතේ මේ එලා දකින්න විවේචනය කරනවා කියන එක ඒක මම දන්නේ නැහැ. එහෙම ධර්මයක් මම අහලත් නැහැ. මට ප්‍රත්‍යක්ෂත් නැහැ. එහෙම එකක් කියන්න මට තේරෙන්නේ නැහැ. මම දන්නේ හටලෝ දාමට කම්පා වෙන්නේ නැහැ කියන එක විතරයි. රාතේ කියන්නේ හටලෝ දාමට කම්පා වෙන්නේ නැහැ. මේ ලෝකයේ කිසිම කෙනෙකුට කිසිම දෙයක් එලා දකින්න නැ විවේචනය කරන්නේ. බණින කෙනාගෙන් බැනුම් අහගෙන ඉන්නවා. පස්සේ ආන ඔබාන්සේ බැන්නද මට? එයා කියන මෙච්චර බනින ඔබාන්සේට තරහා යන්නේද? ඔබාන්ත බැන්නද කියලා බනින්න එපාය. කියලා බනින්න එපාය. එතකොට තමයි අර තේන්නේ බැන්න බවවත් උන්වහන්සේ දන්නේ. ඒ කියන්නේ අටලෝ දාමට කම්පා වෙන්න නින්දා ප්‍රශංසා කියලා දෙකක් තියෙනවා. ඒ දෙකටම අහුවෙලා නැහැ. ඒකනේ බනින එක කියලා බනින්න එපාය. ඔබාන්සේ බනිනකොට මට දැනුවත් කළා නා. ආ දැන් බනිනවා කියලා මම සිහින් එක අහ ගන්නවා. ඔබාන්සේ කිව්වේ නේ නම් මුලින්දලා ආපහු කියන්න පුළුවන් දායිත්මත්වන් කියලා කිව්වම අරුණන්සේ බයින්න යනවා යන්න. ඇයි නින්දා ප්‍රශංසා දෙකට අවු වෙලා නැහැ. ඒ නිසා අර නින්දාව අවු වෙලා නැහැ. අද ඉන්න කට්ටිය ටිකක් බැනලා බලන්නකො ඔබාන්සේ. ආයි මේ ලංකාවේවත් කාලෙන් ඩම් වෙන්නේ නැහැ. ලංකාවේවත් කාලෙන් ඩම් වෙන්නේ නැහැ. සම්මුතියක් නැහැ. ඒකව ලෝකයක් උන්වහන්සේට සාපේක්ෂව නැත්තම් සම්මුතියක් පවතින්නේ කොහොමද? ලෝකයක් තියෙන්න පායේ ලෝකයේ තුල සම්මුතියක් ඇදෙන්න. රාතේකට ලෝකයක් නැහැ. ලෝකයක් නැති කෙනෙකුට සම්මුතියක් නැහැ. ඒ නිසා උන්වහන්සේ සම්මුතිය නිදාස්. විනය දාලා තියෙන සම්මුතියට. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ විනය කර්ම කරන්නේ නැහැ. රාතන් වහන්සේ නම පින්දපාත යනකොට වළඳ වළඳ වඩිනවා. එහෙනම් මේ වළඳුවත් වළඳගෙනම යන්න කියන්න. නවතින්න නැතුව මේ වාඩි වෙන්න එපා. එතකොට ආවත් වැළඳුවත් එක කටක් හරි ඉවර වෙනකන් ඇවිද වළඳන්න කියන්න. එතකොට වළඳලා වැඩියොත් වැඩලා වැළඳුවත් මේ නැකිටින්න නැතුව වළඳන්න. ඇවිදවිද වළඳන්න එපා. ඇවිදවිද වළඳ වැඩින් නැතුව වළඳලාම ඉවර කරන්න කියලා. බලන්න අරකට සාපේක්ෂව දැන් මම ඉතක් අර කැවතක් වශයෙන් දැක්කේ නෑ. ඒක තමයි තපස්සේනේ. අපිත් එහෙම තමයි දන්නේ. බැරි වෙලාවත් බඩගිනි කියලා එක කටක් කෑවොත් පාත්‍රෙ බිම තියන්න බැඳ ගන්න බෑ. ඇවිදලාම වළඳලා ඉවර කරන්න ඕනේ. වාඩි වෙලා වළඳන ගමන් නැගිටින්න ඕන නැගිටින්න බෑ. වළඳලාම තමයි නැගිටින්න ඕනේ. ඒක තමයි විනේ. ඒක තපස්සේනේ. මොකක්ද දන්නවද? ඇවිදගෙන වළඳනකොට ඒ සෛලවල ක්‍රියාකාරීත්වය වෙනස්. වාඩි වෙලා බලන වළඳනකොට එයාගේ ශරීරවල ක්‍රියාකාරීත්වය තීටා. තීටා. තප්පරයකට මේ වට හතක් විතර කැරකෙන්නේ. හැබැයි නැකිట్లా ඇවිදිනකොට එයා බීටා. ක්‍රියාකාරක ඔක්කොම ඉන්දන ඔක්කොම වැඩ කරනවා. එතකොට බීටා මට්ටමේ භ්‍රමණය වෙනකොට තප්පරයට වට 40ක් විතර භ්‍රමණය වෙනකොට ආහාරය දැම්මාම ඒකට ගැළපෙන විදිහට කය ඇදගෙනවනේ. එතකොට මේ පළවෙනි ආහාරය ආවම එයා හැදගැිනවා මෙන්න මෙච්චර වේගයකින් මෙයා එන්නේ මේ වේගයකින් මෙයා වඹරන්න ඕනේ මෙයාව ජීර්ණය කරන්න ඕනේ මේ බඩවැල් වල මෙච්චර කිමිකල් එකක් හදන්න ඕනේ මෙච්චර වේගෙන් එනකොට මෙච්චර ඉක්මනට මේක ජීර්ණය කරන්න කයට අග්ගල හැදගෙන එක තප්පරයකට විසක් මෙතනට ගියාම මුළු ඇඟටම විනාඩියකට යන්නේ නැද්ද තප්පර 30ට නයා ගාපු ගම මැරෙනවානේ විනාඩි 10ට මේ සම්පූර්ණ විස සරලගත වෙන්නේ නැද්ද එනම් මේම කරනකොට ටග්ගල යනවා කයට එතකොට එක සංඥාව ගියකම කය මැඩගැලලා ඉවරයි. ඉතිපස්සේ වාඩි වෙලා විවේක ගත්තාම අර කය සම්පූර්ණම අර පද්ධති අදලා තියේදී මේක වෙනස් කරන්න බෑ. ඇයි? ආහාර එනවා අර ක්‍රියාවලිය වෙනස් වෙලා. ඒතර අරක ජීර්ණය කරගන්න බෑ. ගොඩක් දුර වමන යනවා. එහෙම නැත්නම් බඩේ කැක්කුමක් එනයි අර පද්ධතිය වෙනස් වෙලා. ඒ නිසා වේගවත් ක්‍රියාවක් තියෙනකොට කයට යමක් දැම්මම ඒ වේගේ එහෙමම නඩත්තු කරන්න. ඒක එහෙමම ජීර්ණය වෙලා යනවා. නිවිලා ඉන්නකොට කයට යමක් දෙනකොට ඒකට ඇදගෙන එනං නිවිලම දෙන්න ඉවර වෙනකම් ඒක වෙනස් කරන්න එපා. ඒක තමයි ඒක තියෙන විද්‍යාව. 80න් තියෙන දේ 80න් තියෙන දේ 100න් දැනගත්තේ එයා තමයි ඒක දැනගන්නේ. දැන් 80න් තිබුණානේ 100 පවත්තලා මේක 100න් දැනගත්තනේ. ඒ දැනගත්ත කෙනාම තමයි අර ඥානය කියන එක ප්‍රඥාව කියලා හඳුනගන්නේ. ඒකනේ රාත් මාර්ගයේ ඵලය කියලා එකක් තියෙන්නේ. එතන ඒ ගැප් එකක් තියලා තින්නේ ඒක. අර පඤ්ඤාව කියලා දැනගත්ත කෙනා ආයි එයාට පස්සට එන්න බෑ. හැබැයි ඥානයේ විඥානයේ තුල සිත තුල මේ ඥානයක් තියෙන්නේ. ඒ ඥානය හඳුනාගත්ත කෙනා රාත් මාර්ගේ ඉන්න කෙනෙක්. එයා රාතෙක් නෙමෙයි. ඒකම තමයි ප්‍රඥාව වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ කියලා ප්‍රත්‍යක්ෂ කළාම ඒ සිතේ නිවැරදි දැක්ම පටවිය නිවැරදි එකක් නෙමෙයි. සිතේ නිවැරදි දැක්ම ප්‍රත්‍යක්ෂ වෙච්ච ගමන් පුද්ගලයා නෑ. ඒ නිසා ඒකට සත්‍යයක් නෑ එතන. දැනගත්ත කෙනෙක් නෑ. 80ත් 100ත් දැන් අපි තුල තියෙනවනේ. 80ත් 100ත් දෙකම තියෙනවා. ඇයි අපි 100න් ඒක දැනගන්නේ? දෙකම තියෙනවනේ ඉතින් ප්‍රශ්නයක් නෑනේ. ඉපදීම නවත්තන්න ඕනේ නම් 100 දැනගන්න ඕනේ. අරකත් රහත් වෙන්න ඕනේ පිරිනිවන් පාන්න ඕනේ නිසා ප්‍රඥාව ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ. නැත්නම් එයා එතන නවතිනවා. එතන ඉර වෙනවා. ඒකේ නිදාස් වෙන්න ඕනේ. පටවියෙන් නිදාස් වුණා, ආපෙන් නිදාස් වුණා, වාතෙන් නිදාස් වුණා, ආලෝකිනු නිදාස් වෙන්න ඕනේ. ප්‍රත්‍යක්ෂ කරන්නේ ඥානය තුල ඉන්න කෙනානේ, රාත් මාර්ගෙ ඉන්න කෙනානේ. ප්‍රත්‍යක්ෂ කළාට පස්සේ සිතේ නිවැරදි දැක්ම දැක්කට පස්සේ ප්‍රඥාවෙන් යා රාතෙක් බවට පත් වෙනවා. පත් වුණාම කෙනෙක් නෑ. පටවියත් කෙනෙක් ඉන්නවා. දැන් මෙතන ආයස්මතුන් කෙනෙක් ඉන්නවා. ආයස්මතුන් කෙනෙක් ඉන්නවයි කියලා දැන් නිදන්නේ. කලින් දන්නේ නෑනේ. ඇයි? අසියෙන් හිටියේ. හැබැයි දැන් 100ෙන් දකින්නවා. දැන් කෙනෙක් ඉන්නවද? දැන් කෙනෙක් නෑ. 100ෙන් දැක්කනේ. එහෙනම් කලින් කෙනා හිටියා, දැක්කට පස්සේ කෙනා නෑ. අරකේ විඥානය කියන තැන දන්න කෙනාට කෙනෙක් ඉන්නවා. ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ සිතේ නිවැරදි දැක්ම ඇති වුණාම කෙනා නැතු වෙනවා. මේක රාත්ඵලය කියන එකට තමයි නිවැරදි දැක්ම කියලා කියන්නේ. අරක සම්මාදිට්ඨිය පටවියේ. මේක ආලෝකය. එහෙම නැත්නම් චෛතසිකේ නිවැරදි දැක්ම. මේක රාත් බෝධිය. රාත් බෝධිය කියලා කියන එකෙත් නිවැරදිම අර්ථය දීලා තියෙන්නේ. මිනිස්සු ගොඩාක් ඒක දන්නේ. රාත් කියලා කියන්නේ මොකද්ද? බලන්න මේ කොල්ලා මෙතන හිටියා කොයි රාත් වුණාද? ඒ කියන්නේ නැති වුණා කියන එකනේ. බෝධිය කියන්නේ අවබෝධය. අවබෝධයෙන් නැති වුණාය. අවබෝධය තුලින් එයා අතුරුදන් වුණා. ඒ කියන්නේ ප්‍රඥාව තුලින් එයා විසිරිලා ගියා. නැති වෙලා ගියා. ඒ කියන්නේ පුද්ගලයා සත්‍යය ඒ නැති වුණා කියන එක. ඒකයි රාත් බෝධිය කියලා කියන්නේ. බෝධිය කියන්නේ අවබෝධය. අවබෝධය තුලින් එයා නැති වුණා. ඒ කියන්නේ පටවි අවබෝධය තුලින් පටවියෙන් එයා නැති වුණා. දැන් පටවියේ නැහැ එයා. ආපෝ අවබෝධය තුලින් හැඟීම තුලින් සෙනෙහස තුලින් ආදරය තුලින් මෛත්‍රිය තුලින් හිතවත් තුලින් මේ ඔක්කොම ආපෝ. ඒක තුල තියෙන අවබෝධයෙන් ඒකේ නැති වුණා එයා. වායෝ තුල තියෙන ඒ ධර්මතා පිළිබඳ සංස්කාර තුල පිළිබඳව පුංචි පුංචි සියුම් ධර්මතාවයන් පිළිබඳ ඒ තිබිච්ච අවබෝධය තුලින් එයා නැති වුණා. අතනදී සිතේ නිවැරදි දැක්ම තුලින් ඒ නිවැරදි අවබෝධය තුලින් එයා නැති වුණ එකට අරියත් වුණා, රාත් වුණා කියලා කියනවා. නැති වුණා. තියෙනවා. ඒව ඔක්කොම අර්ථ දීලා තියෙන්නේ. ඒ අර්ථ තේරිලා නැහැ අපිට. උපාසක කියන එකත් ඒකනේ. උපාය වඩන්න. මොනවටද? අටලෝ ධාමෙන් බේරිලා ඉන්න. ලෞකික ජීවිතෙන් බේරෙන්න, ඒ කාම ලෝකෙන් නිදහසෙන්න උපාය පුරුදු කරන්න. ඒක උපාසක. එතකොට එයා කරන්න ඕනේ මොනවද? උරපලාව දාගෙන මේ උපායක් වඩනවා. මොන උපායද? ඒකින කෙලෙස් වලින් නිදහස් වෙන්න. පැවැත්ම නිදහස් වෙන්න උපාය පුරුදු කරනවා එයා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උපාය වඩනවා එයා. එතකොට මේ හැම වචනයක්ම හරියට දීලා තියෙනවා. ඒ වචනවල අර්ථයවත් අපි හරියට දන්නේ නැහැ. දැනගන්න නැත්තේ ඇයි දන්නවද? පසු කාලන විජාතික ඇවිල්ලා ඒවා පාඩම් කරලා අපිට කියලා දෙයිනේ. ඒ නිසා එදාට දැනගමු කියලා අපි ඒව දැනගන්නේ. නැත්නම් අපි කල්ලාතේව දැනගන්නව ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒක ඌමනා කට්ටිය ඇවිල්ලා පාඩම් කරලා අපිට කියලා දෙයි. එදාට කිසිම වියදමක් නැද නිකන් ඔයේ වාඩි වෙලා ආගන්න එක නේ නිකන් මොකටද ඩික්ෂනරි පෙරලන්නේ කියලා. ඒකත් එක්තර තීන මිද්‍රයක් තමයි. අනිත් අය ඇවිල්ලා කියලා දෙනකන් අපි ඉන්නවා. ලෞතර බුදුවරයෙකුත් පාළ වුණාම එහෙම එකක් තමයි තියෙන්නේ. කවදාද ලෞතර බුදු කෙනෙක් පාළ වෙලා අපිට මේක අවබෝධ කරලා දෙයි. ඒගොල්ලෝ අවබෝධ කරන්නේ නැහැ. කවුරු හිටියත් නැතත් බුදුරේ පාළුණක් නැතත් අපි මේකෙන් ගොඩ යනවා. කොහොමරි මේක වඩනවා. පච්චේක බුද්ධ අරි ශ්‍රේෂ්ඨයි. කවුරු හිටියේ නැති වුණත් අපි ගොඩ යනවා. ගොඩාක් කට්ටියම නැක්. ආමන්න ඊළඟ බුද්ධ ශාසනය කියලා කිසිම දෙයක් නැ උන්නාන්සේ පාරමී පුරලා ඔක්කොම අවබෝධ කරනවා. අපිට නාගෙන ඉන්නේ ඉඟුරු ප්‍රේන්තියක් අදලා පොඩ පොඩ බිබි ආගෙන ඉන්නවා. හරි ලස්සනයි ඒ පාරමිතාව. කිසිම දෙයක් වඩන්නේ නැ කිසිම දෙයක් පුරන අනුන් පුරලා අනුන් අතමත් නේනාර දීලා ගුටි කාලා දුක් විඳලා ඉපදිලා හැමදේම අවබෝධ කරාම වාඩි වෙලා සන්නිජ ස්පංකකයි කාගෙන ඉන්නවා. කොහොමද ඒ පාරමිතාව? එහෙම මිනිස්සු කණ්ඩායමකුත් ඉන්නවා. අනුන්ගේ පහණෙන් එළිය බලන්නේ. තමන්ට කියලා එකක් වඩා ගන්න. පවතින සාතනිය තුල නිවන් දකින්න. ඒ පවතින වර්තමානයේ තුල තියෙන ධර්මයෙන් තමන්ව ගොඩදා ගන්න. කවුරුරි කෙනෙක් ඇවිල්ලා එක කරනකම් බලන්නේ නැහැ.